ඔව් අද අපි සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ අධ්‍යන පොතු සහතික පත්‍ර විභාගයේ කතෝලික ධර්ම ප්‍රශ්න පත්‍රයේ වියහුය සැකස්ම හා එහි සකස් වී තිබෙන ප්‍රධාන තේමා පිළිබඳවයි. කතෝලික ධර්මය ශුද්ධෝ බයිබලිය හා සභා සම්ප්‍රදාය මත පදනම් වූවක්. එසේනම් ඒ ඔස්සේ 10-11 ශ්‍රේණි විෂය නිර්දේශ සකස් වී ඇති ආකාරය ප්‍රධාන තේමා පහක් තියෙනවා. අපි ඒ තේමා පහ ඔස්සේ කතා කරලා බලමු මොනවද ඒ තේමා පහට අනුව පාඩම් කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා.
ජීසුස් වහන්සේ උන්වහන්සේ දුක් විඳීම, මරණය සහ උත්ථානයෙන් පස්සේ ස්වර්ගාරෝහණයට පෙර ශ්‍රාවකයන්ට දැర్శණේ වෙලා උන්වහන්සේ තෝරාගත් ශ්‍රාවකයන්ට දුන් ප්‍රධාන නියෝගයක් අපිට මේ මොහොතේදී මතක් වෙනවා. ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, සුදාත්මයන්ගේද නාමයෙන් නොන් බෞතිස්ම ස්නාපණය කරන්න. මා ඔබට අනකල සියල්ල ආරක්ෂා කරන්න උන්ට උගන්වන්න. මමද යුගාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි. එසේනම් ඒ මහඟු කර්තව්‍ය කරටගෙන ධර්මෝපදේශය හා ධර්ම දාණය තුල සුදු සභාවේදා ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට පැවරූ දූත කාර්ය මේ ආකාරයට ඉෂ්ට කරන මේ අතර වාරයේදී ඔබට ලැබෙන මේ විෂය නිර්දේශය තුල ඒ තේමාවන් කොහොමද විහිදිලා තියෙන්නේ කියන දේ අපි මේ ආකාරයට සාකච්ඡා කරමු. 6 සිට 11 ශ්‍රේණිය දක්වාම දුවේ පුතේ ඔබට ලැබෙනවා ප්‍රධාන තේමා පහක් යටතේ මෙම විෂය කරුණු හදාරන්නට. අපි මතක් කරගත්තොත් ප්‍රධාන තේමා පහ, පළවෙනි තේමාව ශුද්ධ බයිබලය, දෙවන තේමාව ත්‍රිත්වික දිව්‍යන් වහන්සේ තුල විශ්වාසය, තුන්වන තේමාව යටතේ අපි කතා කරනවා විශ්වාසී ජීවිතයට අවශ්‍ය ශක්තිය, හතරවන තේමාව විශ්වාසී ජීවිතය අපි කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ කියන දේ, පස්වෙනි තේමාව යටතේ අපි කතා කරනවා යාඥාවේ ජීවිතය කියන්නේ මොකද්ද කියන දේ.
ඔව් පළමු තේමාවට අයිති වෙලා තියෙන ශුද්ධ බයිබලයයිනේ. ඒතර ශුද්ධ බයිබලයේ තියෙන පොත් එහෙම නැත්තම් කාණ්ඩ මේ කොහොමද මේ 10-11 පාඩම් වලට සකස් වෙලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් එහෙම.
ඔව් දුවේ පුතේ, අපි දන්නවා පළවෙනි තේමාව 6 සිට 11 ශ්‍රේණි දක්වාම පළමු තේමාව ශුද්ධ බයිබලයේ කියන තේමාව. අපිට එතකොට විභාගයට ඉලක්ක වෙන්නේ 10 සහ 11 ශ්‍රේණි. ඒ යටතේදී අපි ශුද්ධෝ බයිබලයේ අපි දන්නවා ග්‍රන්ථ 73 ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරනවා. එම කාණ්ඩ දෙක පැරණි ගිවිසුම සහ නව ගිවිසුමයි. පැරණි ගිවිසුම සහ නව ගිවිසුමට පැරණි ගිවිසුමට ග්‍රන්ථ 46ක්, නව ගිවිසුමට ග්‍රන්ථ 27ක් විදිහට මුළු ශුද්ධ බයිබලයේම ග්‍රන්ථ 73ක් අඩංගු වෙනවා. මෙහිදී පැරණි ගිවිසුමේ ග්‍රන්ථ 46 ප්‍රධාන කාණ්ඩ පහකට අපි වර්ග කරනවා. මේ පළවෙනි කාණ්ඩය තමයි පංච පුස්තකය කියන්නේ.
ඔව් පංච පුස්තකය තුන නමින්ම හඳුන්වන්න පුළුවන් මේක පහ කියන එක. ඒතර පංච පුස්තකයට අයිති වෙනවා ශුද්ධෝ බයිබලයේ පුරාණ ගිවිසුමේ පළවෙනි පොත් පහ. එහෙනම් උත්පත්ති පොත, නික්ම යාම පොත, ලෙවී ව්‍යවස්ථාව, ගණන් කතාව හා දිවිතිය නීති සංග්‍රහය කියන පොත් පහ. එතකොට මේ පංච පුස්තකයේට පදනම සකස් වෙලා තියෙන්නේ පරම්පරාගත විශ්වාස අධ්‍යක්ෂින් පදනම් කරගෙනයි. ඒ අනුව තමයි මේ පංච පුස්තකයේ සකස් වෙලා තිනවා මේ දේවදාර්මික සම්ප්‍රදායන් හතරක්. එතකොට මේ සම්ප්‍රදායන් හතර අපි මේ විදිහට හඳුනා ගන්නවා. යාවේ සම්ප්‍රදාය ජේ විදිහට හඳුන්වනවා. එලොහිම් සම්ප්‍රදාය ඊ විදිහට හඳුන්වනවා. දිවිතිය නීති සංග්‍රහය ඩී අකුරනොත් අවසානික පූජක සම්ප්‍රදාය පී අකුරනොත්. එතකොට මේ සම්ප්‍රදායන් හතර අධ්‍යයනය කිරීමෙන් අපිට ගොඩාක් දුරට මේ පංච පුස්තකයේ තියෙන පළමු පොත් පහ කියන අදහස අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට පංච පුස්තකය කියන්නේ මැවුම් කරුවණන්. එහෙම නැත්තම් මිදුම් කරුවණන් වෙන දෙවියන් වහන්සේට පමණක් වන්දනා කිරීම කියන ප්‍රධාන තේමාව තමයි පංච පුස්තකයේ පුරාවටම මේ පළමු පොත් පහ තුල කතා කරන්නේ. එතකොට ඒ තේමාව තුල තමයි මේ පළමු පොත් පහ ගොඩක් දුර සකස් වෙලා තියෙන්නේ.
උපතේ අපි 10 වසර පළවෙනි පාඩමෙන් කතා කරනවා ශුද්ධ බයිබලයේ දෙවන පොත් කාණ්ඩය වන ඉතිහාස ග්‍රන්ථ පිළිබඳව. ඉතිහාස ග්‍රන්ථ ශුද්ධ බයිබලයේ ඉතිහාස ග්‍රන්ථ 16ක් අපට හමු වෙනවා. ඒ ජොෂුවා සිට 2 මකබි කියන පොත දක්වා පොත් 16ක්. මේ ඉතිහාස ග්‍රන්ථවලදී අපි කතා කරනවා ගැලවීමේ ඉතිහාසයක් ගැන. දුවේ පුතේ අපි යම්කිසි රටකවත් යම්කිසි ප්‍රදේශයකවත් උණු සිද්ධියක් නෙමෙයි. දෙවියන් වහන්සේව කොහොමද ඊශ්‍රායල් ජනතාව අත්දැක්කේ? ඒ විශ්වාසයේ අත්දැකීම් කොහොමද ඒගොල්ලෝ පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට අරගෙන ආවේ කියන දේ අපි මේ ඉතිහාස ග්‍රන්ථ 16 තුල සාකච්ඡා කරනවා.
ඊළඟ කොටස තමයි ප්‍රඥා සාහිත්‍ය කියලා කියන්නේ. එතකොට ප්‍රඥා සාහිත්‍යයට පොත් හඳුනා ගන්න පුළුවන්. ජෝබ්, ගීතාවලිය, හිතෝපදේශය, ධර්මදේශකයා, ප්‍රේමගී, ප්‍රඥාව, උපදේශකයා, හෙවත් සිරාක් කියලා කියනවා. එතකොට මේක හේබ්‍රව් වචනෙන් හොක්මා කියනවා. ඒ අර්ථය තමයි මේ සාර්ථකව හා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න කොහොමද අපි මේ ප්‍රඥාව යොදාගන්නේ කියන එක. එතකොට ඒකේ ප්‍රභේද හතරක් තුල මේ පොත් හතෙන් කතා කරනවා කොහොමද අපි ධාර්මික ජීවිතයක් ගත කරන්න, අර්ථවත් ජීවිතයක් ගත කරන්න මේ අපිට මේ ප්‍රඥාව එහෙම නැත්නම් බුද්ධිය කොහොමද යොදාගන්නේ කියන එක තමයි මේ පොත් හත පුරාවටම කතා කරන්නේ.
ඔහුගේ පුතේ පළවෙනි තේමාවට අදාළව අපි ශුද්ධ බයිබලයේ කියන තේමාව යටතේ 11 අවසර 3 වෙනි පාඩමෙන් අපි කතා කරනවා දිවසිවරු ගැන. ඒක 11 අවසර 3 වෙනි පාඩම ශුද්ධ බයිබලයේ 4 වෙනි පොත් කාණ්ඩයේ දිවසිවරු. අපි දන්නවා එතකොට දිවසිවරු දිවන්හන්සේගේ පණිවිඩේ ජනතාවට අරගෙන ගියේ කෙනා නබී හෙවත් ප්‍රොෆෙට්ස් කියන ග්‍රීක වචනයෙන් හීබ්‍රු වචනයෙන් හඳුන්වනවා. දිවන්හන්සේ වෙනුවෙන් කතා කරන්න මුඛද්ද මේ දිවිසිවරයා කියන්නේ කොහොමද ඒගොල්ලන්ගේ සේවයක් අවශ්‍ය වුනේ? ප්‍රධාන දිවිසිවරු කවුද? මෙන්න මේ කරුණු කාරණා අපි එතකොට දිවිසිවරු කියන තේමාව යටතේදී කතා කරනවා. අපිත් එක්ක මේ ආකාරයටම දිගටම සම්බන්ධ වුණ පුතේ මේ සෑම පාඩමක්ම ඔයාලට නිරන්තරයෙන්ම මේ කඳුරටේ FM නාලිකාව ඔස්සේ මැදරට ගුරු ගෙදර වැඩසටහන්වලදී සම්බන්ධ වෙමින් ඔබට ශ්‍රවණය කරන්නට ඔබේ දැනුම වැඩි දියුණු කරන්නට ඔබට හැකියාව ලැබෙනවා.
එතකොට අවසාන පොත් කාණ්ඩේ තමයි මේ එළිදරව් සාහිත්‍ය කියලා කියන්නේ. එතකොට එළිදරව් සාහිත්‍යයේ පුරාණ ගිවිසුමේ එක් පොතකුත් නව ගිවිසුමේ එක් පොතකුත් හඳුන්වනවා. පුරාණ ගිවිසුමේ නම් දානියෙල් කියන ග්‍රන්ථයත්, නව ගිවිසුමේ එළිදරව් කියන ග්‍රන්ථයත්. එතකොට මේ එළිදරව් කියන වචනින්ම අර්ථවත් වෙන්නේ සැඟවිලා තියෙන දෙයක් ප්‍රකාශ කිරීම, අර්ථ ගැන්වීම කියන එක. එතකොට ඒක තමයි මේ එළිදරව් කියන්නේ. එතකොට පුරාණ ගිවිසුමේ සහ නව ගිවිසුමේ පොත් දෙක එයට ඇතුළත් වෙනවා.
ඊළඟට පුතේ අපි කතා කරනවා නව ගිවිසුම් පොත් වර්ගීකරණය ගැන. නව ගිවිසුම් පොත් වර්ගීකරණයේදී නව ගිවිසුම් ග්‍රන්ථ 27යි. මෙම ග්‍රන්ථ 27 ප්‍රධාන කාණ්ඩ තුනකට අපි ග්‍රන්ථ වර්ග කරනවා. පළමු පොත් කාණ්ඩය සුභාරංචි ග්‍රන්ථ හා ක්‍රියාපොත. මේකට අයිති වෙනවා ග්‍රන්ථ පහක්. දෙවන පොත් කාණ්ඩයේ සංදේශ, තුන්වන පොත් කාණ්ඩයේ එළිදරව්වාදී සාහිත්‍ය. එළිදරව්වාදී සාහිත්‍ය යටතේ අපි කතා කරන පොත් ගැන අපි 10 වසර 4 වන පාඩමෙන් කතා කරනවා. මෙහිදී සුභාරංචි ග්‍රන්ථ අපි ගත්තොත් 11 වසර 4 වන පාඩමේදී අපි කතා කරනවා. සුභාරංචියක් ශුද්ධ බයිබලයේ සඳහන් ප්‍රධානතම සුභාරංචිය මොකක්ද? ඊශ්‍රායල් ජනතාව අවුරුදු ගණනාවක් පුරාවට දිව්‍යන් වහන්සේ ඔවුන්ට දුන් පොරොන්දුවක් ඉටුවනතුරු බලාගෙන හිටියා. දිව්‍යන් වහන්සේ ඒ පොරොන්දුව ඉටු කරන්නට ඒ ජනතාව කාලාන්තරයක් පුරාවට සූදානම් කරා. මේ සූදානම් කිරීමේ කාර්යය සම්පූර්ණත්වයට පත් කරමින් ඒ පොරොන්දුව ඉෂ්ට වීම ආරම්භ වුණා. ඒ උන්වහන්සේගේම පුත්‍රයාණන් වුණු ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ මාංශගත වීමෙන්. එසේනම් උන්වහන්සේගේ මාංශගත වීමත්, උන්වහන්සේගේ දූත සේවය, දුක් විඳීම, මරණය, උත්ථානය සම්බන්ධව අපි කතා කරන සුභාරංචි ග්‍රන්ථ ගැන අපි 11 වසර 4 වන පාඩමේදී ඉගෙන ගන්නවා.
Oh, මැද රට ගුරු ගෙදර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාලය සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මැද රට ගුරු ගෙදර පන්ති කාමරයෙන් ඔබට ගොස් නිවසේ ආලින්දයට සතියේ සෑම දිනකම පසරු තුනේ සිට රාත්‍රී 7 දක්වා කඳුරට සේවයෙන් FM 90.1 107.3 107.5 ඔස්සේ මැද රට ගුරු ගෙදර
මැදරට ගුරු ගෙදර අපි දැන් කතා බහ කරන්නේ කතෝලික ධර්මයේ හදාරන දූල පුතාලා වෙනුවෙන් අපිට මේ දැනුම් සම්භාරය ලබා දෙන්නේ කරාශි විසිරෙන්නේ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ බ්‍රෙන්ඩා ජොයිස් ජෝසප් ඇදුරුතුමිය සහ ඈන් ඉරෝමි ජෝසප් ඇදුරුතුමිය
උපතේදී අපි සාකච්ඡා කරමින් හිටියේ ශුද්ධ බයිබලයේ කියන පළවෙනි තේමාවට අදාළව ඔබේ පාඩම් පෙළ ගැස්ම 10 සහ 11 ශ්‍රේණියේ කොයි ආකාරයටද කියලා. එතකොට අපි කතා කරමින් හිටියේ සුභාරංචි ගැන. සුභාරංචි ගැන අපි ඉගෙන ගන්නවා 11 වසර 4 වන පාඩමේදී. ඊළඟට නවගියසුම් පොත් 27 ප්‍රධානතම සහ වැඩිම ග්‍රන්ථ ප්‍රමාණයක් ඇතුළත් වන පොත් කාණ්ඩය සංදේශ විදිහට අපි හඳුන්වනවා. ඒ සංදේශ යටතේ අපි කතා කරන්නේ මොනවද? එහෙමත් නැත්නම් ඊට අමතරව තියෙන ග්‍රන්ථ මොනවද? ඒ ගැන අපි චුට්ටක් සාකච්ඡාවට එකතු වෙමු.
අපොස්තුලුන්ගේ ක්‍රියාපත හා සංදේශ ගත්තොත් එහෙම ක්‍රියාපත සකස් කළ තියෙන ලූක්තුමා අතින්, ඒ කියන්නේ සුභාරංචි ලේකකෙක් අතින්මයි ක්‍රියාපත සකස් වෙලා තියෙන්නේ. එතකොට සිසුහන්සේකෙන් පස්සේ කොහොමද අපොස්තුලුන් ජෙරුසලමේ හා ජුදයාවේ සුභාසන ප්‍රචාරය කෙරේ කියන එක තමයි ක්‍රියාපතේ ගොඩාක් දුරට සඳහන් වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි ක්‍රියාපතේ සැකස්ම, ධර්මදූත සේවය, ජෙරුසලමේ සාක්ෂි දැරීම, ශුද්ධ පාවල්තුමාගේ ධර්මදූත සේවය වගේ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා ක්‍රියාපතේ.
ඔව්, ඒත් එක්කම සංදේශ අපි ගත්තොත් සංදේශ 21ක්, නවගීසුම් ග්‍රන්ථ 27න් පොත් 21ක්ම අයිති වෙන්නේ සංදේශවලට. මෙම සංදේශව යටතේ අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්ම සංදේශ ලියූ කතුවරයා ශුද්ධ පාවලතුමා, පාවලතුමාගේ සංදේශ වර්ගීකරණය, මොන අරමුණු ඔස්සේද පාවලතුමා සංදේශ ලිව්වේ සහ එතුමා ලියූ සංදේශ 13 ගැන අපි හඳුනා ගන්නවා. ඒත් එක්කම පාවලතුමාට අමතරව අපිට ශුද්ධ බයිබලයේ හමුවන වෙනත් සංදේශ මොනවද? ඒ සංදේශ 8, ඒ සංදේශවල කතුවරුන්, ඒ සම්බන්ධයෙන් අපි මේ තේමාව යටතේ කතා කරනවා. එහිදී දුවේ පුතේ අපි කතා කරනවා මේ පාඩම 10 වසරට අදාළව ඔබේ 3 පාඩම විදිහට. ඔබටත් පුළුවන් නිරන්තරයෙන් මේ වැඩසටහනේදී අපිත් එක්ක සම්බන්ධ වෙද්දී ඔබේ පෙළපොතත් අතැතිව ඔබ වැඩසටහනට එකතු වෙන්න. එතකොට ඔබට ඔබේ මේ අපි සාකච්ඡාවට එකතු වෙන කරුණු තවදුරටත් අහවුරු කරගන්නට, ඔබ පන්ති කාමරයේදී ඉගෙනගත් කරුණු යලි යලිත් මතක් කරගන්නට, සමහර වෙලාවට ඔබට මේ වසංගත තත්ත්වයත් එක්ක පන්ති කාමරයේදී වෙනද වගේ පාඩම් වලට සම්බන්ධ වෙන්නට අවස්ථාව නැති වෙන්න ඇති. ඒ මගහැරුණු අවස්ථාවන් සියල්ල සම්පූර්ණ කරන්නට කඳුරට නාලිකාව, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔබට මේ දින තියාගෙන් උපරිම ප්‍රයෝජන අරගන්නට ඔබත් නිරන්තරයෙන් ඉදිරියටත් සූදානමින් සිටින්න පුතේ දුවේ. ඔව්, අපි සාකච්ඡාවේ අපි දැන් ඉන්නේ ශුද්ධ බයිබලයේ අවසාන පුත් කාණ්ඩයේ එලිදරව්වාදී ග්‍රන්ථ ගැන. එහිදී අපි 10 වසර 4 වන පාඩමේදී මේ එලිදරව්වාදී ග්‍රන්ථ ගැන කතා කරනවා. ඒත් එක්කම අපේ පළමු තේමාව වන ශුද්ධ බයිබලයේ කියන තේමාව අවසන් වෙනවා. උදුවේ පුතේ, එතකොට අපි පළමු තේමාව මේ ආකාරයට සාකච්ඡා කරනවා. අපිට තව සාකච්ඡා කරනවා තේමාවන් 4ක් තියෙනවා. ඒ තේමාවන් තමයි විශ්වාසයේ ත්‍රිත්වික දෙවියන් වහන්සේ තුල කොහොමද විශ්වාසයේ ජීවිතේ. අපි කෙටියෙන් මතක් කරොත් මොකද්ද මේ තේමා විදිය අපි සාකච්ඡා කරන්නේ කියලා.
එතකොට විශ්වාසයේ ජීවිතේ ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ මේ ජීවිතේට අපි කොහොමද දැන් දැනුම වර්ධනය කර කර ඒක ශක්තිමත් වෙන්නේ කියන එක වැදගත් වෙනවා. ඒකෙදී අපේ කතෝලික ජීවිතේ වර්ධනය කරන්න අපිට වරප්‍රසාද ජීවිතේ වැදගත්. එතකොට මේ වරප්‍රසාද කොහොමද අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්නේ කියන එක තේමාව තුළදී
ප්‍රසාද නිධාන ගැන කතා කරනවා. ප්‍රසාද නිධාන සහ ක්‍රිස්තුස් වහන්සේ කොහොමද ප්‍රසාද නිධාන ක්‍රියාත්මක කරේ කියන එක තමයි මේ වරප්‍රසාද ජීවිතය තුළද කතා කරන්නේ. ඒ අනුව පාඩම් 13ක් සමන්විත වෙනවා මේ තේමාවේදී. මේ තේමාව 10 සහ 11 පන්ති දෙකේ පාඩම් 13 අනුව විශේෂයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස, ක්‍රිස්තුස් වහන්සේ කොහොම දිවිසප්පසාද වහන්සේ ස්ථාපිත කරේ සහ ප්‍රසාද ස්නාපනයේ අබුරුද්ධ ආලේපය, පූජාත්තරේ ආශිර්වාද කරබන්දනය, රෝගින්ගේ ආලේපය කියන ප්‍රධාන ප්‍රසාද නිදාන හත ඇතුළුව ඒවා ලබාගත් ආකාරය කියන එක මේ ප්‍රසාද නිදාන හත ඊළඟ තේමාව තුළදී කතා කරනවා. විශේෂයෙන්ම අපිට මේක වැදගත් වෙන්නේ මේක මේ ප්‍රායෝගිකයි. මොකද අපි එපදුණු දවසේ ඉඳලා මැන්න මොහොත දක්වාම ප්‍රසාද නිදාන ලබා ගන්නවා කිතුණු දරුවෝ හැටියට අපි. මොකද අපගේ අධ්‍යාත්මික ජීවිතේ පෝෂණය වන්නේ ප්‍රසාද නිදාන නිසා. ඒක නිසා අපි මේ තේමාව ගැන කතා කරනකොට හොඳ සූදානමක් තුළ මොකද ඒක ප්‍රායෝගික ජීවිතයටත් වැදගත් වෙන විදිහට අපි කතා කරන්න ඕන. දුවේ පුතේ තව දෙයක් මතක තියාගන්න ඕනේ, මේ ආගම විශ්ය කියලා කියන්නේ ජීවත් වීම. ඒ නිසා අපි මේක මේ ප්‍රශ්න පත්‍රයටත් වඩා ඒක ඉගෙන ගැනීමත් එක්ක අපි ප්‍රශ්න පත්‍රය ලියනවටත් වඩා මේක අපි ජීවිතයට යමක් ගන්න විදිහට ඉගෙන ගන්න මතක තියාගන්න ඕන. එතකොට මේක ක්‍රියාත්මක වෙන්න අපි කොහොමද මේ ප්‍රසාද නිදාන ජීවත් කරවන්නේ? ඒකට අපි සූදානම් වෙන්න ඕන. එතකොට ඊට පස්සේ අපි වරප්‍රසාද ජීවිතයේ පස්සේ කාලේ ජීවත් වෙන මරණ මොහොත දක්වා. එතකොට ඒක තමයි මේ තේමාව යටතේ අපි කතා කරන්නේ.
ආදරයෙන් හඬ ගසන දෙවි සමිඳානන්ට ආදරයෙන් පිළිතුරු දීම හෙවත් ඇදහිල්ලේ ජීවිතේ වර්ධනය කර ගැනීමට සහාය වන තවත් ප්‍රධාන මාර්ගයක් තමයි දසපනත. දසපනත හා සුදෝ සභා පනත් පිළිබඳව අපි සාකච්ඡා කරනවා දුවේපුදී ඔබේ හතරවන තේමාව. ඔබේ පොතේ හතරවෙනි තේමාව යටතේ අපි කතා කරනවා දසපනතට අදාළ පනත් 10, ඒ එක් එක් පනත් රැකීමේදී අපි කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල්. ඊට අමතරව අපි සුදෝ සභා පනත්, ආත්මික පුණ්‍ය ක්‍රියා, ශාරීරික පුණ්‍ය ක්‍රියා මේ සියල්ල තුලින්ම පනතකට හෝ නීතියකට සීමා නොවි ඒ තුල යහපත් ජීවිතයක් ගත කරන්න යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන දේ ගැන අපි මේ තේමාව ඔස්සේ සාකච්ඡා කරනවා. අවසාන තේමාවෙදී අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ යාඥාවේ ජීවිතය ගැනයි.
උදේ යාඥාව කියලා කියන්නේ අපිට මේ දෙවන් වහන්සේත් එක්ක සම්බන්ධ තියෙන ප්‍රධාන මාර්ගය. ඒතර යාඥාවෙන් තමයි අපේ එදිනදා ජීවිතය ශක්තිමත් වෙන්නේ. ඒතර ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත ආදර්ශගතත් එහෙම උන්වහන්සේ ඕනෑම කාර්යයක් කරන්නට පෙර යාඥා කරා. ඒතර ගෝලිය තෝරන්නට පෙර, මල්ලු වෙන යාඥාව, ඒතර ප්‍රාත්‍යහාරයක් කරන්නට පෙර යාඥා කරා. ඒතර මේ යාඥා ක්‍රිස්තුස් වහන්සේගේ යාඥා ජීවිතයේ ආදර්ශය තමයි මේ යාඥා ජීවිතය කියන තේමාවයට අපිට කතා කරන්න තියෙනවා. ඒතර ඒක අපි සුදු සභාව තුළ ක්‍රියාත්මක කරන ජනවන්දනා වර්ෂය, දිව්‍ය පූජාව, එතකොට යාම යෙදුම, එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ උත්තම පූජකී ආඥාව කියලා 10 වසරේ තියෙන පාඩම් කීපේනොත් ස්වාමිවක් ක්‍රිස්තුස් වහන්සේ ආඥා කරපු හැටි පෙන්වන ස්වාමිවක් ආරාධනය, මරිය බැතිය, යාම යෙදුම, එහෙම නැත්නම් ඒ වගේම භාවනාව කියන පාඩම් වලිනුත් කොහොමද අපි අපගේ ප්‍රායෝගික ජීවිතය තුළ යාඥා කරන්නේ කොහොමද? යාඥාවකදී මොන වගේ දේවල්ද තියෙන්න ඕන? මොන වගේ ඉරියව්ද අපි පාවිච්චි කරන්න ඕන? එතකොට අපි දන්නවා මේ ප්‍රශ්න පත්‍රයක තුන්වෙනි කොටස අනිවාර්යයෙන්ම ජීවිතයට ලියන්න තියෙන්නේ. එතකොට මේ තේමාව අධ්‍යයනය කරොත් අපිට පුළුවන් වෙනවා කොහොමද මේ යාඥා කරන්නේ කොහොමද කියලා අපේ ප්‍රායෝගික ජීවිතේ සාර්ථක කරගන්නා වගේම මේ තුන්වෙනි කොටසේ ප්‍රශ්නේ ලකුණු වැඩිපුර ගන්න ප්‍රශ්නයක් එක. ඒකට සාර්ථකව කරුණු අපිට ගලප ගන්න පුළුවන් වෙනවා මේ අවසාන තේමාවේ යාඥාවේ ජීවිතය කියන තේමාව එක්ක අපි පාඩම් ටික හොඳින් අධ්‍යයනය කරගෙන ගියොත්.
ඔදුවේ පුතේ අද අපි සාකච්ඡා කරේ ඔබට ලැබී තියෙන පාඩම් 25, 10 ශ්‍රේණියේ පාඩම් 25, 11 ශ්‍රේණියේ පාඩම් 25, සියලුම පාඩම් 50ට අදාළව ඔබේ පාඩම් සැකසී ඇති තේමා 5ට අනුව කෙසේද ඔබේ තේමාවන් සැකසීලා තියෙන්නේ කියලා.